ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, ඊයේ දින ජාතික වැදගත්කමකින් යුතු කරුණක් පිළිබඳව එනම් ඊශ්‍රායලයේ සහ ඉරානයේ අතර ඇතිවලා තිබෙන ඉතා බරපතල ශ්‍රී ලංකාවට මුළු ලෝකයටමත් බලපාන ඒ යුද්ධය හා සම්බන්ධ කාරණා ගැන මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 20 දෙනෙකුට වැඩිය නැගී සිට ස්ථාවර නියෝග 19 ප්‍රකාරව මෙම සභාවේ අවසරය ලබා ගත්තා. ඒ අවසරය ලබාගත් මන්ත්‍රීවරුන් 20 දෙනාගෙන් එක් අයෙක් මම විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයා හැටියට ඒ අදාළ යෝජනාව ලිඛිතව ඉදිරිපත් කළා. ඒ යෝජනාව උදෑසන මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ගරු විපක්ෂ නායකතුමාත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් පස්වර 3:30ට මේ සභාවේ හිටියා. මමත් උදෑසන පාර්ලිමේන්තුවට සහභාගී වෙලා, ඒ වගේම දවල්වරුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු වලට සම්පූර්ණයෙන් සහභාගී වෙලා, තවත් මගේ රාජකාරී කටයුත්තක් සඳහා පාර්ලිමේන්තුවෙන් එළියට ගියේ 3:30ට මෙන බලාපොරොත්තු වෙයි. නමුත් අපි නොහිතුව විදිහට ඉතා සුළු අනතුරකට මම ලක් වුණා. ඒ සාමාන්‍යයෙන් කතා කරන තරම්වත් දෙයක් නෙමෙයි. නමුත් අවාසනාවට මම පාර්ලිමේන්තුවට එනකොට 3:00 සභාවේ කටයුතු පටන් ගත්ත එක නිවැරදි. ඒ වගේම ලිඛිතව යෝජනා ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා වන මම මේ විවාදය ආරම්භ කළ යුතුයි කියන පදනම මත සභාව කල්තබල තිබුණා. ඒ අවස්ථාවේදී මම පාර්ලිමේන්තු උතුලට ආවා. විපක්ෂ නායකතුමා මුණ ගැසුණා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමාලත් මට මූණට මූණ හම්බුණා එළියට එනකොට. ඉන්පසු මට මෙච්ච දේ කිව්වා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම තාක්ෂණික දේවල් ගැන කතා කරන්න යන්නේ නැහැ. 42 වෙනි ස්ථාවර නියෝගයේ අදාළතාවය ගැන කතා කරන්නේ නැහැ. ගරු අපේ අධිකරණ ඇමතිතුමා මේ ගැන කියපු නිසා මට කියන්න තියෙන්නේ, එතුමාටත් මේ සභාවේ කිසිම මන්ත්‍රීවරයෙකුටවත් සුළු හෝ අනතුරක් සිදු නොවේවා, මේ පාර්ලිමේන්තුවට හරියටම තප්පරයට එන්න වාසනාව ලැබේවා කියලා විතරයි. හැමෝටම නරක දවස් තියෙනවා. බොහොම සුදී. නෑ නෑ, බල්ලෙක් හැපුණේ නෑ. ඒක Facebook වල දිනන කතා. ඒක හොඳයි. බොහොම සුදී. ගරු මේ සභාපතිතුමනි, එවැනි දේවල් කාටවත් වෙන්න පුළුවන්. තාක්ෂණික වශයෙන් මම වෙච්ච දෙයට එකඟ නැහැ. නමුත් ඒ විවාදයට තියෙන අවස්ථාව සභාවටත් රටටත් අහිමිවීම ගැන මම බලවත් කනගාටු වෙනවා. ඒ පිළිබඳව මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කරනවා. ගරු අධිකරණ ඇමතිතුමනි, අද මේ සාකච්ඡාව දූෂණයට එරෙහි සාකච්ඡාවක්. ඔබතුමා දන්නවා 2018 මේ දූෂණ පිළිබඳ පරීක්ෂණ යහපාල රජයෙන් ආරම්භ කරලා, ඒ පරීක්ෂණ වලින් පස්සේ කඩිනමින් නඩු විභාග පැවැත්වීම පිළිබඳ අවශ්‍යතාවයක් තිබිච්ච නිසා සාමාන්‍ය අධිකරණ ක්‍රමයේ තුල බරපතල අපරාධ නඩුවක් විභාග කර අවසන් කිරීමට දීර්ඝ කාලයක් ගත වෙන හින්දාත් පටන් ගත්තා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරලා නෛතික කටයුතු හා දූෂණ විරෝධී අධීක්ෂණ කාර්ක සභාවේ නිර්දේශය පරිදි මේ පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියක් අනුව ත්‍රිපුද්ගල දූෂණ විරෝධී මහාධිකරණය. අද නීති විද්‍යාලයේ ඉස්සරහා ඒ තියෙන්නේ අපි ආරම්භ කරපු පළවෙනි අධිකරණය. ඒ වෙනුවෙන්මයි අධිකරණය ඉදි කළේ. ඒ වගේම තවත් අධිකරණ දෙකක් ඉදි කරන්න අපි අපේක්ෂා කරා. විනිශ්චය මණ්ඩල දෙකක් පත් කළා. නමුත් 2019 ජනාධිපතිවරණයත් එක්ක ඒ දූෂණ නඩුවකම විත්තිකාරයෙක් රටේ ජනාධිපති වෙච්ච නිසා ඒ අධිකරණයේ කටයුතු අඩාල වුණා. මම ඔබතුමාට කියන්න තියෙන එකම කාරණේ තියෙන්නේ, එදා ඉඳලා තිබිච්ච නඩුව වලින් එකක් තමයි දැන් මේ ඊයේ පෙරේදා මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා සහ තවත් හිටපු ඇමතිවරයෙක් වරදකරු වුණේ ওই දූෂණ විරෝධී මහාධිකරණයේ පවරපු නඩුවක. නැත්නම් අකණ්ඩව ඒ කටයුතු සිද්ධ වුණේ නැහැ. ඒ වගේම මේ රජයේ බලයටපත් වෙලා දැන් මාස 7ක් ගත වෙලා තියෙනවා. මේ කඩිනමින් නඩු විභාග කිරීම සඳහා, කඩිනමින් දූෂණ විරෝධී නඩු විභාග කිරීම සඳහා මේ ඇති කළ තියෙන දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණයේ එකම නඩුවක්වත් අලුතෙන් පවරලා නැහැ. මම ගරු අධිකරණ එමතුමාට කියන කාරණය තමයි ඉතා වැදගත්. ඉතා වැදගත් මේ දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණය නැවත සක්‍රිය කිරීම. මුල් සැලැස්ම තිබුණේ අධිකරණ තුනක් පිටවන්න. එතකොට එක අභියාචනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩිනමින් දිනපතා day to day trial ගන්න පුළුවන්. අද අපි දන්නවා, ඔබතුමත් දන්නවා, මමත් දන්නවා, අපරාධ නඩු එක දිගට විභාග කළොත් තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. නැත්නම් අවුරුදු ගණන් අවුරුදු 5 6 7 8 යනවා. මහින්දානන්ද මැතිතුමාගේ නඩුවත් අන්තිමට day to day trial ක්‍රමේ නැති වෙලා ඒ උසාවිය ගැන තිය ඒ උසාවියේ කාර්යපටිපාටියේ තිබුණු හරය ඉවත් වෙලා වසර ගණක් ගත වුණා. ඒ නිසා මේ දූෂණ විරෝධී ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටවන්න මූලික වෙච්ච කෙනෙක් හැටියට ඒ පනත ආරක්ෂා කරගන්නට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෞද්ගලිකව පෙත්සම්කරුවෙක් වශයෙන් ඉදිරිපත් වෙච්ච කෙනෙක් හැටියට මට මතකයි ඉරාන් වික්‍රමද මැතිතුමා එක පෙත්සම්කරුවෙක් වුණා, හර්ෂිර සිල්ල මැතිතුමා එක පෙත්සම්කරුවෙක් වුණා. අපිට සිද්ධ වුණා එවකට පැවති රජයත් එක්ක තරඟ කරන්න, මේ පනත ආරක්ෂා කරගන්න. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරන්නේ මේ රජය දූෂණ විරෝධී ඒ ප්‍රමුඛතාවය ලබා දෙන අතර පරීක්ෂණ අවසන් වෙච්ච අධිචෝදන ඉදිරිපත් කරන නඩු සාමාන්‍ය මහාධිකරණයේ පවරනවා වෙනුවට ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණයේ පැවරීම හරහා ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒක තමයි සමාජයට දිය යුතු ආදර්ශය. ඒත් එක්කම ගරු සභාපතිතුමනි, කලින් පාර්ලිමේන්තු සතියේ මම ඉතා වැදගත් කරුණක් පිළිබඳව මේ සභාව ගෙනහැර දැක්වුවා. ඒ තමයි මෙරටේ ජනාධිපති සමාව ලබා දීමේදී සිදුවන අක්‍රමිකතාවයක් පිළිබඳ. ජනාධිපති සමාව පිළිබඳ වගකිව යුත්තේ ජනාධිපතිවරයා නිසා මම ඒ වෙලාවේ ජනාධිපතිතුමාට චෝදනා කළා. ඉන්පසුව ජනාධිපතිතුමා මේ පිළිබඳව පොලිසියට පරීක්ෂණ සඳහා ඉල්ලීමක් කරලා දැන් මේ බන්ධනාගාරයේ කාර්යපටිපාටිය තුල දිගින් දිගට මේ පොදු සමාව කියන නම පාවිච්චි කරලා සමාව නොලැබිය යුතු පුද්ගලයන්ට සමාව ලබා දෙන බව ඉදිරියව වෙලා තිනවා. අධිකරණයේ කටයුතු අපිට වාර්තා වෙන අන්දමට තොරතුරු හිමයි. බන්ධනාගාර අධිකාරවරයෙක් වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා දැන් රක්ෂණ භාරයේ සිටිනවා. එයාගේ වරදක් කළා තියෙනවා නම් එයාට දඬුවම් කිරීම ගැන අපේ කිසි ගැටලුවක් නැහැ.
ඔබතුමායි කාලේ තව විනාඩි 2යි ගරු.
හැබැයි ගරු සභාපතිතුමනි, වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් නත්තලට පොදු සමාව ලබා දීමේදී ජනාධිපති සමාවට පිටස්තරව සුදුසුකම් නැති අය මුදා හැරලා තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. සිංහල අවුරුද්දට පොදු සමාව ලබා දීමේදී සුදුසුකම් නැති අයව මුදා හැරලා තියෙනවා කියලා ප්‍රකාශ වෙනවා. වෙසක් උත්සවය සඳහා පොදු සමාව ලබා දීමේදී සුදුසුකම් නැති අය ලයිස්තුවේ නම් නැති අය මුදා හැරලා තියෙනවා කියලා ප්‍රකාශ වෙනවා. එයයි විශාල විරසක් ඉන්න බව ප්‍රකාශ වෙනවා. ගරු සභාපතිතුමනි, මට පුදුම දෙය තමයි අද වෙනකන් මේ නීති විරෝධීව බන්ධනාගාරේ දොර අරගෙන නිලධාරීන්ගේ සහයෙන් ඉවත් මේ බන්ධනාගාරයෙන් එළියට ගියවා කියන අය. ඇත්තටම උන් බන්ධනාගාරයෙන් පැන ගියායි. තාප්පෙන් පයින්න වෙනකොට ගේට්ටුවෙන් ගිහිල්ලා. තනියෙන් පයින්න වෙනකොට නිලධාරීන්ගේ උදව්වෙන් ගිහිල්ලා. ඔය කියන විදිහට. හැබැයි මේ කියන පුද්ගලයන් එනම් මේ ජනාධිපති සමාව නීති විරෝධීව ලබාගත් පුද්ගලයන් හෝ ජනාධිපති සමාවේ ජනාධිපති පොදු සමාවේ වරප්‍රසාදයේ පාවිච්චි කළා නීති විරෝධීව නියමිත දවසට පෙර සිරගෙදරින් ගිය පුද්ගලයා කිසි කෙනෙක් අද වෙනකන් අත්අඩංගුවට අරගෙන නැහැ. හිරෙන් පැන්න මිනිස්සු අත්අඩංගුවට ගන්න එපැයි. හිරෙන් පන්න පොය අත්අඩංගුවට ගන්නව නම් හිරෙන් පැන්න අයවත් අත්අඩංගුවට ගන්න. ඇයි මේ හිරෙන් පැන්න අයවත් අත්අඩංගුවට ගන්න නැත්? හිරෙන් පන්නන්න උදව් කරපු අය අත්අඩංගුවට ගැනීමට තේරුම් ගන්න පුළුවන්. හිරෙන් ඒ පන්නන්න ඒ අවශ්‍ය කරන මේ කටයුත්ත දිගින් දිගට වෙච්ච බව අධිකරණයෙන් වාර්තා වෙනවා. ඒ වගේම ගිය නත්තලට මේ වගේ වරදක් වුණා කියලා යම් දෙයක් රජය දැනගෙන ඒ ජනාධිපති සමාව අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳව පරීක්ෂණයක් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ගරු සභාපතිතුමනි, ඒ පරීක්ෂණය මාස 6ක් විතර යනකම් නත්තල ඉඳලා වෙසක් එකට මාස 6ක්නේ. මාස 6ක් යනකම් ඒ පරීක්ෂණය අවසන් වෙලා තිබුණේ. මොකද කාර්යක්ෂමතාව.
ඔබතුමායි කාලය අවසන්.
ඒ වගේම ඒ පරීක්ෂණය අවසන් නොවුන විතරක් නෙමෙයි දිගින් දිගටම ඒ වරදම සිද්ධ වෙච්ච බව රජය කියනවා. ගරු එමුතුමත් ඒ බව කිව්වා. ගරු ඇමතුනේ මම ඔබතුමාගේ අහන ප්‍රශ්නේ තමයි. ඔබ හිතවත්කමින් අහන්නේ නීති වෘත්තිය ඔබතුමාගෙත් මගෙත් දෙන්නගේ වෘත්තිය. හිරෙන් පන්නපු අය දැන් රිමාන්ඩ් එකේ. හිරෙන් පැනපු පිරිසකෝ. හිරෙන් පැනපු පිරිස අතරඟුර ගන්න නැති ඇයි? මොකද්ද මේකේ තියෙන නීතිමය தත්ත්වය? මට ලොකු අවංකව මම ඔබතුමෙන් අහන්නේ. මට අහන්න වෙන කෙනෙක් නැහැ. ඔබතුමා ඇතර හිටපක හොඳයි. දැන් වෙනදාට තාප්පෙන් පයින්නෝනේ අල්ලගෙන එනවා. නිලධානන්ගේ උදව්වෙන් ගේට්ටුවෙන් පැනපු කට්ටියව අතරඟුර ගන්න නැති ඇයි? බොහොම ස්තුතියි.
ගරු සුනිල් හඳුන්න. ඔව් ගරු ඇමතිතුමනි.
අජිත් පෙරේරා ගරු මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් කියන්න දේවල් බොහෝමයි. නමුත් මේ වෙලාවේ CID එක විමර්ශනය කරන කරුණු ටිකක් තියෙනවා. මම කතා කරන හැම වචනකින් මේකට බාධා වෙන්න පුළුවන්. ඒක නිසා වැඩේ කෙරෙනවා, දූෂණ විරෝධී උසාවිත් එනවා, නඩුත් එනවා. තව මාසෙක අමාරු කරනට පෙනේ.